නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාචානන්ද පහන සංඥා ඉදානන්ද වික්ඛෝ උප්පන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නං විහිංසා විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන් උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති අයං උච්චතානන්ද පහන සංඥාති. හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, මේ පින්වතුන් දැන් මේ සූදානම් වන්නේ භාවනා වැඩසටහනේ අවසාන අංගය සඳහා. මේ පැයේදී අපි මතක් කරගත්ත විදිහට ධර්ම දේශනාවක් පවත්වනවා. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ භාවනා කරන යෝගාවචරයට තමන් කරගෙන යන භාවනාවට අනුග්‍රහයක් පිණිස සුතමේ වශයෙන් කරුණ ඉදිරිපත් කිරීම. එහෙදී අපි සාමාන්‍යයෙන් යොදාගන්නේ සර්වඥ වහන්සේ විසින් දේශනා කරන්ට ඉදිච්ච සූත්‍ර දේශනාවක් ඉස්සරහින් තියාගෙන මේ පින්වතුන්ගේ ඒ කරගෙන යන භාවනා කෘත්‍යයට අනුග්‍රහයක් වශයෙන් සුතමය වශයෙන් කරුණ කිහිපයක් ගොනු කරලා සාකච්ඡා කර ගැනීම. ඉතින් පහුගිය භාවනා වැඩමුළු දිහා බැලුවාම අපි මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තියාගත්තේ ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රය ගැන නැවත වතාවක් මතක් කරොත්, එදා සර්වජන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරනකොට ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ ආබාධිකව දුක්ඛිතව බාල්‍ය විනාන. උන්වහන්සේ ගිලන් බවට පත් වෙලා ආබාධයෙන් හටගත් ආබාධ ඇතිව දුකට පත් වෙලා ඉන්නවා. මේ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බැහැ දැකලා තොරතුරු විමසලා සර්වජන් වහන්සේ ළඟට වැඩම කරලා සර්වජන් වහන්සේට වන්දනා කරලා පසුකින් වාඩි වෙලා සර්වජන් වහන්සේට මතක් කරනවා, ආරාධනා කරනවා, ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ හොඳටම අසනීප හැදිලා දුකටපත් වෙලා ගිලන් බවටපත් වෙලා ඉන්නේ. ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් වඩිනවන හොඳයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා. ඒ අවස්ථාවේදී සචේකෝත්වං ආනන්ද, එහෙනම් ආනන්දය මේ දස සංඥාව ඉගෙනගෙන ගිහිල්ලා ගිරිමානන්ද භික්ෂුව ඉදිරියේ දේශනා කරන්න. එතකොට ගිරිමානන්ද භික්ෂුවගේ තිබෙනා වූ අසනීපේ සංසිඳේ කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දස සංඥාව පිළිබඳ දේශනා කරා. එතනදී සංඥා 10ක් පිළිබඳව එකින් එකට මාතෘකා තියලා එකින් එකට ඒවා විස්තර කරමින් ඒ ගිරිමානන්ද සූත්‍රය බොහෝම ලස්සනට සර්වජන වහන්සේ දේශනා කළා. ඒ සංඥා 10 තමයි පින්වතුනි, අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනභිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්චා සංඥා, ආනාපාන සති. මෙන්න මේ කියන සංඥා 10 තමයි මේ දස සංඥා වශයෙන් සර්වජන් වහන්සේ දේශනා කළේ. මේ සංඥා 10 අපි අනිච්ච සංඥාව පිළිබඳව එක දේශනාවකදී, එක භාවනා වැඩමුළුවකදී සාකච්ඡා කරගත්තා. එතනදී සරෝජන් වහන්සේ දේශනා කළේ මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දක්නාසුරුව කොහොමද වාසය කරන්නේ කියලා. ඊළඟට සරෝජන් වහන්සේ දේශනා කළා අනත්ත් සංඥාව පිළිබඳව. එතනදී සරෝජන් වහන්සේ දේශනා කළේ කොහොමද මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි අනාත්ම දර්ශීව වාසය කරන්නේ කියලා. ඊළඟට සරෝජන් වහන්සේ දේශනා කළේ අසුභ සංඥාව පිළිබඳව. පාතලයෙන් උඩ හිස්මත්යෙන් පහළ හමුපිරියම් කරගෙන ඇති නානා ප්‍රකාර අසුචීන් පිරීගත් මේ කයෙහි අසුභානුපස්සීව වාසය කරන හැටි තමයි සර්වජන් වහන්සේ අසුභ සංඥාවේදී දේශනා කළේ. ඊළඟට සර්වජන් වහන්සේ දේශනා කළා ආදීනව සංඥාව පිළිබඳව. අපි ගියවර දේශනාවේදී ගේවර භාවනා වැඩමුළුවේදී සාකච්ඡා කරගත්තේ මේ ආදීනව සංඥාව පිළිබඳව. එතනදී සර්වජන් වහන්සේ දේශනා කළේ බහු දුක්ඛෝ අයං කායෝ බහුවාදීනෝ හෝති. මේ කය කියන එක බොහෝ දුක් සහිත ආදීනව පිරිච්ඡතන. මේ කයේ විවිධාකාර ආබාධ හට ගන්නවා. ඇහැ රෝග, කනේ රෝග, නාසයේ රෝග ආදී වශයෙන් සර්වජන් වහන්සේ එතෙන්දි රෝග 48ක් පමණ උද්ෘත කරලා දක්වන්නට යෙදුණා. බොහෝ ආබාධ හැදෙනවා කියලා. ඒ අනුව අපි ගියවර දේශනාවේදී කයේ ඇතිවන ආදීනව වශයෙන් ඒ ආදීනව සංඥාව තවත් පුළුල්ව විස්තර කරමින් ඒ කාමයාගේ ආදීනව ආදී වශයෙන් ඒ ආදීනව සංඥාව ක්‍රමක්‍රමයෙන් අපිට තේරෙන ආකාරයෙන් ශක්ති ප්‍රමාණයෙන් විස්තර කරගත්තා. එතනදී ප්‍රායෝගිකව ආදීනව සංඥාව අත්දකින්නවා කියලා කියන්නේ ආදීනව වශයෙන් සර්වජන් වහන්සේ පුබ්බේව සම්බෝධි සූත්‍රය වැනි සූත්‍රවල දේශනා කළා කියනවා. යම් ලෝකේ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මයන් ලෝකේ ආදීනෝ. මේ ලෝකේ, ලෝකේ කියන්නේ පින්වතුනි පංච උපාදානස්කන්ධ ලෝකේ, එහෙම නැත්නම් සලායතන ලෝකය. යම් අනිත්‍ය ස්වභාවයක්, දුක්ඛ ස්වභාවයක්, විපරිණාම ස්වභාවයක් තියෙනවා නම් ඒක තමයි මේ ආදීනවය කියලා කියන්නේ. අන්න එහෙනම් ප්‍රායෝගිකව ආදීනවය අත්දකිනකොට අපි අර මුලින්ම සාකච්ඡා කළ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දක්නවා කියන කාරණාව තමයි එතන ආදීනව වශයෙන් ප්‍රායෝගිකව අත්දකින කොටක් තියෙන්නේ. ඊළඟට අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පහාන සංඥාව පිළිබඳව. ප්‍රහාන සංඥාව මොකද්ද? මේ ප්‍රහාන සංඥාව කියලා කියන්නේ කතමාචානන්ද පහාන සංඥා. අනන්ත මේ ප්‍රහාන සංඥාව කියලා කියන්නේ මොකද්ද? ඉදානන්ද භික්ඛු මේ ශාසනයේ මහණතෙම උප්පන්නං කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනුභවං ගමේති. උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනුභවං ගමේති. උප්පන්නං විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනුභවං ගමේති. උප්පන්නුප්පන්නේ පාපති අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනුභවං ගමේති. සර්වජන් වහන්සේ දේශනා කරනවා උපන්න කාම විතක්ක, උපන් කාම විතර්කය නාදි වාසේති නොඉවසනවන, ඉවසන්නේ නැත්තම් පජහති දුරලනවන, එහෙම නැත්තම් අතහරිනවන, විනෝදේති දුරු කරලා දානවන, ව්‍යන්ති කරෝති කෙලවර කරනවන, අනුභවං ගමේති මතු නූපදනා ස්වභාවයට පත් කරනවන. ඒ වගේම උපන්නා වූ ව්‍යාපාද විතර්කය නොයවසනවන, දුරලනවන, දුරු කරනවන, කෙලවරට පමුණුවනවන, මතු නූපදනා ස්වභාවයට පත් කරනවන. ඒ වගේම උපන්නා වූ විහිංසා විතර්කය නොයවසනවන, දුරලනවන, දුරු කරනවන, කෙලවරට පමුණුවනවන, මතු නූපදනා ස්වභාවයට පත් කරනවන. ඒ වගේ උපන්නුප්පන්නේ පාපකී අකුසල ධර්මයේ උපන්පන් උපන්නා වූ නූපන්නා වූ පාපක අකුසල ධර්මය නොයවසනවන, දුරලනවන, දුරු කරනවන, කෙලවරට පමුණුවනවන, මතු නූපදනා ස්වභාවයට පමුණුවනවන, අන්න ඒකට කියනවා පහාන සංඥාව කියලා. එතකොට මෙතනදී පැහැදිලි වෙන්න ඇති ප්‍රහාණ සංඥාවේදී සර්වඥන් වහන්සේ අදහස් කළේ මේ උපනුපන්නා වූ මේ අකුසල තාපක අකුසල තාප විතර්ක දුරු කිරීමක් සම්බන්ධයි. ඒ කියන්නේ මෙතනදී සාකච්ඡා කරන්නේ දේශනා කරන්නේ මේ අකුසල විතර්ක කොහොමද ප්‍රහාණය කරන්නේ කියලා. එහෙනම් අපි ටිකෙන් ටික බලමු මොනවද මේ අකුසල විතර්ක කියන්නේ. ඒ වගේම කොහොමද මේ අකුසල විතර්ක ප්‍රහාණය කරන්නේ කියන කාරණාව. එතකොට ප්‍රහාණ සංඥාවේදී සර්වඥන් වහන්සේ මුලින්ම සඳහන් කළේ කාම විතර්ක. ඊළඟට සඳහන් කළේ ව්‍යාපාද විතර්ක. ඊළඟට සඳහන් කළේ විහිංසා විතර්ක. එතකොට මේ පින්වතුන් ඊට කලින් අහලා තියෙනවද මේ කාම විතර්ක ගැන, ව්‍යාපාද විතර්ක ගැන, විහිංසා විතර්ක ගැන? සමහර විට දන්නවත් ඇති, සමහර විට නොදන්නවත් ඇති. මෙන්න මේවා කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය තමයි මේ සර්වඥාංශය දේශනා කරන්නේ. එතකොට ඉස්සෙල්ලාම බලමුකෝ මේ විතර්ක කියන්නේ මොනවද කියලා. ඕගොල්ලන්ට භාවනාවට ඉඳගෙන ටික වෙලාවකින් තේරෙනව නේද හිත ඇතුලේ පුඩි කතාවක් යනවා කියලා. හිත ඇතුලේ තනියම කතා කරනව නේද? අන්න ඒවට කියනවා විතර්ක කියලා. හිතේ හිතේ කරන කතාව. එහෙම නැත්නම් ඔය මහා චත්තාරීසක සූත්‍රයේ වගේ මේ තක්කෝ විතක්කෝ සංකප්පෝ ආදී වශයෙන් මේ විතක්කයක සංකල්ප වලට සමාන කරලා දේශනා කරනවා. හිත ඇතුලේ පැනනගින සංකල්ප ටිකක් තියෙනවා. මෙන්න මේවට විතර්ක කියනවා. හිත ඇතුලේ සිදුවෙනා මේ සිතුවිලි ප්‍රවාහය. එහෙම සරලව ගමු. ඊළඟට අපි බලමු මේ විතර්ක ප්‍රධාන වශයෙන් දේශනා කරපු විතර්ක තුන පිළිබඳව. පළවෙනි එක තමයි කාම විතර්ක. අපි ගියවර දේශනාවේදී මේ කාමයේ පිළිබඳව ටිකක් කතා කරා. මතකද කට්ටියට? කාමයේ කියනකොට බොහෝ දෙනාට මතක් වෙන්නේ ස්ත්‍රී පුරුෂයෙක්ගේ ස්පර්ශයෙන් තියෙන ආසාව. එහෙම නැත්නම් පුරුෂයෙක් ස්ත්‍රියගේ ස්පර්ශයෙන් තියෙන ආසාව. නමුත් දහමේ මේ කාමයේ කියන එකෙන් පහෙන් එකක් තමයි ඔය ඔය පින්වතුන් දන්නේ ඔය කාරණය. සර්වඥ වහන්සේ කාමය කියලා දේශනා කරේ මෙන්න මේ ආකාරයේ දහම් පරයය. කොහොමද? අපිට තියෙනවා ඇහින් දකින්න පුළුවන් ප්‍රියමනාප රූප. ඉත්තා කන්තා මනාපා පීරූපා කාමූප සංහිතාර දෙන්නේ. ඇහින් දකින්න තියෙනවා ඉෂ්ට වෙච්ච, කාන්ත වෙච්ච, ප්‍රියමනාප වෙච්ච කාම උපසංහිත කෙලස් වගුරවන රූප තියෙනවා. ඒ වගේම කනෙන් ඇසීතු ප්‍රියමනාප ශබ්ද තියෙනවා. ඒ වගේම නාසයෙන් දැනගත යුතු ප්‍රියමනාප ගඳ සුවඳ තියෙනවා. ඒ වගේම දිවෙන් දැනගත යුතු රසයන් තියෙනවා. ඒ වගේම කහෙන් කයෙන් විඳින පහස තියෙනවා. ප්‍රියමනාප ස්පර්ශ තියෙනවා. එතකොට සර්වඥාන්සි දේශනා කරන්නේ මේ පහ පංච කාම ගුණ වශයෙන් තාම කාමයේ නෙමෙයි. ඇහෙන් දකින දකින්න කියන ප්‍රේමනාප රූප, කනෙන් අහන ශබ්ද, ඒ වගේම නහයෙන් දැනගන්න සුවඳ, ඒ වගේම ප්‍රේමනාප රසය, ප්‍රේමනාප ස්පර්ශයන් කියන කාම ගුණ තාම කාමයේ නෙමෙයි. කාමයේ කියලා සරොච්චනාසේ දේශනා කළේ සංකප්ප රාගෝ කුරිසස්ස කාම. මේ කිනා කිනාගේ හිතේ තියෙන සංකල්පමය වූ රාගයට තමයි කාමය කියලා කියන්නේ. ඒක මෙහෙම පැහැදිලි කරොත් හොඳටම හිතවදින උදාහරණයක්. සාමාන්‍ය ස්ත්‍රියකට පුරුෂයෙක්, එහෙම නැත්නම් පුරුෂයෙක් ස්ත්‍රියාවක් ඇසිරි පිටෙනවා කියලා හිතන්නකො. අන්න එතකොට කෙනෙක්ට අර ඇසිරි පිටේන රූපේ ආරම්භය ආශාවක් පහළ වෙන්න පුළුවන්. බොහෝම ලස්සනයි, හොඳයි, ප්‍රියමනාපයි. කෙනෙක්ට ඒ රූපෙම දකිනකොට ඒ වෙලාවෙම අකමැත්තක්, අමනාපයක් පහළ වෙන්න පුළුවන්. එතකොට බලන්න, ඔය ආශාව කියන එක හෝ අකමැත්ත කියන එක අර බාහිර තියෙන රූපෙද තිබෙන්නේ? ඒ ස්ත්‍රී රූපෙද, පුරුෂ රූපෙද? එහෙම නැත්නම් තමන්ගේ හිතේ ඇති වෙච්ච දෙයක්ද? තමන්ගේ හිතේ ඇති වෙච්ච සංකල්පයක්. එතකොට කාමය කියන එක බාහිර තියෙන එකක් නෙමෙයි. තමන්ගේ හිතේ තියෙන සංකල්පවලට තියෙන ආශාවක්, සංකප්ප රාගය. අන්න ඒක තමයි කාම කියලා කියන්නේ. ඒතර කාම විතර්ක කියන්නේ මෙන්න මේ කාමයේ ඔස්සේ නැවත නැවත සිහිපත් කරමින් මෙනෙහි කරමින් අපි හිතුවිලි ගොඩ නගිනවා. හිත ඇතුලේ කතා ගොඩ නගනවා, සංකල්ප ගොඩ නගනවා. අන්න ඒකට කියනවා කාම විතර්ක කියලා. මේවා අකුසල විතර්ක. දුක් විපාක ගෙන දෙන විතර්ක. හරි. ඊළඟට ව්‍යාපාද විතර්ක කියන්නේ මොනවද? තරහ සිටුවිලි තරහ ඇති වෙනවා නේද? එතකොට කොහොමද අපිට තරහ ඇති වෙන්නේ? මොන දැන් අපි ආශා කරන කැමති දේවල් තියෙනවා. ඔන්න කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒක අයින් කරනවා. ඔන්න ලස්සන රූපයක් බල බල ඉන්නකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒ රූපය අයින් කරනවා. ඒතර තරහ එනවා නේද? ඔන්න ලස්සන හොඳ සින්දුවක් අහහා ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා ඔෆ් කරලා දානවා. දැන් තරහ තියෙනවා නේද? ඔන්න හොඳ සුවඳක් විඳින්න ඉන්නකොට ඒක තමන්ගෙන් ඈත් කරලා දානවා. ඒත් තරහයි. හොඳ කෑමක් කකා ඉන්නකොට ඒක උදුරලා ගන්නවා. ඒත් තරහයි. කයිල පහස ලැබෙනකොට ඒක තව කවුරු කෙනෙක් කවුරු හරි ඇවිල්ලා අයින් කරලා දානවා. ඒත් තරහක් වෙනවා. හරි. ඒ කියන්නේ අපිට කැමති දේවල් අපිට ඕන ඕන හැටියට තියෙන්නේ නැති වුණහම අපිට ලැබෙන්නේ නැති වුණහම අපිට තරහ වෙනවා. තේමාද? ව්‍යාපාදේනවා. අන්න ඒ ඔස්සේම නැවත නැවත සිහි කරමින් හිත ඇතුලේ සිතුවිලි ගොඩ නගිනවා නම්, ගොඩ නගනවා නම්, සංකල්ප ගොඩ නගනවා නම් අන්න ඒකට කියනවා ව්‍යාපාද විතර්ක කියලා. හරි. ඊළඟට විහිංසා විතර්ක. මොනවද මේ විහිංසා විතර්ක කියලා කියන්නේ? උන්න අපිට තරහක් ඇති වෙනවා අර කෙනෙක් පිළිබඳව. මොකක් හරි අර වගේ ප්‍රියමනාප දෙයක් මගෙන් ඈත් කරා. මට ඕන විදිහට එයා ඇසුරුන්නේ නැහැ. මට ඕන විදිහට එයා වචන කතා කරේ නැහැ. ආදි වශයෙන් උන්න තරහක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ මේක තව තව වර්ධනය වෙලා මොකද වෙන්නේ? මේ කිනාව නසන්โดන් මේ කිනාට මොකක් හරි කායික වශයෙන් පීඩාවක් දෙනවා, වාචික වශයෙන් පීඩාවක් දෙනවා, මානසික වශයෙන් පීඩාවක් දෙනවා කියලා මොන විහිංසා සිටවිලි පහළ වෙනව නේද? අන්න ඒ ඔස්සේ හිතලා හිතලා තමන්ගේ හිතේ ඒ හිතුවිලි ගොඩනගනකොට ඒ සංකල්ප ගොඩනගනකොට ඒකට කියනවා විහිංසා විතර්ක කියලා. තේනවාද මේ වචන තුනේ අර්ථය? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. හරි. දැන් සාමාන්‍යයෙන් අපිට ඔය වගේ විතර්කයක් එනකොට අපි හිතමුකෝ භාවනා නොකරන කෙනෙක්. ඔය වගේ විතර්කයක් එනකොට කොහොමද මුහුණ දෙන්නේ? ඒ විතර්කේම නැවත නැවත කල්පනා කරලා තරහවක් ආවා කියමුකෝ. ඒක තමන් ඉවස ගන්න බැරි නම් ළඟ ඉන්න කෙනාටත් කියනවා, අල්ලපු ගෙදර කෙනාටත් කියන පුළුවන්තරම් කියලා කියලා අර විතර්කේ වැඩි කරගන්නවා මිස මෙයා දන්නේ නැහැ ඒක දුරු කරගන්න ක්‍රමයක්. සාමාන්‍ය පුද්ගලයාගේ මනස ඒ විතර්ක වැඩෙන පැත්තටයි තියෙන්නේ. දැන් සරුවච්චන් මහන්සිය දේශනා කරන්නේ මේ පහාන සංඥාව තුළ මේ විතර්ක ප්‍රහාණය කරන ක්‍රමයක්. කොහොමද විතර්ක ප්‍රහාණය කරන්නේ? නාදි වාසී ඒ විතර්කයක් පහළ වුණ නොඉවසන් නොවන ඉවසන් දෙපා කියන නාදි වාසී පජහති ඒක අතහැරලා දාන්න, දුර්ලලා දාන්න, විනෝදේ ඒක දුරු කරලා දාන්න, ව්‍යන්ති කරෝටි කෙලවර කරලා දාන්නේ, අනභාවංගමේ ඒ විතර්කයේ මතු නූපදනා ස්වභාවයට උපත් කරලා දාන්න. අන්න ඒක තමයි පහාන සංඥාව කියලා සර්වඥාංශය කියන්නේ. ඔතනදී කටුගුරුන්ගේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ මෙතන පොඩි උපමාවක් සම්බන්ධ කරන මේ නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝටි අනභාවංගමේටි කියන තැනට දැන් අපි හිතන්නකෝ මේ අපිට අකමැති පුද්ගලයෙක් ඔන්න ගෙදරට එනවා. හොඳටම අකමැති. ආවොත් එළව ගන්න සයිසෙකේ පුද්ගලෙක් කියමු. දැන් ගෙදරට එනකොට තමන් ඉස්සරහ ඉන්නවා. එනකොට මොකද කියන්නේ? යනවා යන්න කියලා එළව ගන්නවා. නෑ මෙයා අහන්නේ එනවා ඇතුළට. දැන් මොකද කරන්නේ? තලු දානවා කියලා. යන්න කියලා තලු දානවා. ඒත් අහන්න එන්න හදනවා ඇතුළට. යන මොකද කරන්නේ? තලු දාන යනවා ඉස්සරහට. ඒත් අහන්න දැන් එන්න හදනවා ගේ ඇතුළට. දැන් මොකද කරන්නේ? ගේට්ටුව ගාවටම තලු දානවා රයන. ඒත් අහන්න එන්න උත්සාහවත් කරනවා මෙයා මොකද කරන්නේ? ගේට්ටුවෙන් එළියට දාලා ගේට්ටුව අහනවා. අයින්න බෑ. හරි. අන්න ඔය ක්‍රමයට තමයි මේ අකුසල විතර්කේ නැකොට දුරු කරන්න කියන්නේ. කොහොමද නාදි වාසයේදී හරියට අර අකමැති පුද්ගලයාගේ ගෙදරට ඇතුල් වෙලා එනකොට ගේට්ටුවෙන් ඇතුල් වෙලා ආවට පස්සේ යන්න කියනවා. ඉන්න එපා යන්න කියනවා. නාදි වාසයේදී. පජහරි. අතහැරලා දාන දුරු කරලා දාන හරියට තලු දානවා වගේ. පජහති විනෝදේති. හරියට තලු දාන ඉස්සරහට ආරය යනවා වගේ. දුරු කරලා දාන. ව්‍යන්තිකාරෝතු කෙලවරට පමුණු නැහැ කියන්නේ සල්දාන තලදාන හේතු ළඟටම ආර යනවා. අනභවං ගමේති. මතු නූපදනා ස්වභාවයෙන්ම පත් කරනවා. හරියට ගේපින් එළියදා ගේතු අහන. දැන් ඉන්න බෑනේ. හරි. උන් ওই ක්‍රමයට තමයි සර්වචන් වහන්සේ මේ වගේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආවට පස්සේ ඒ කෙරෙහි කටයුතු කරන්න කියලා කියන්නේ. දැන් අපි දැනගන්න ඕනේ කොහොමද මේක දුරු කරන්න කියලානේ, ප්‍රහාණය කරන්න කියලානේ ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ. හරි. ඊට කලින් මේ දැන් සර්වචනාංශ ප්‍රධාන විතර්ක ගුණන් කතා කරේ. තවත් ධර්මයේ සඳහන් වෙනවා ඊටාම සූක්ෂම විතර්ක වගේ විතර්ක හයක්. මේ තුනත් එක්ක නවයයි. නව මහා විතර්ක කියලා කියන්නේ. එතකොට මේ සූක්ෂම විතර්ක ගැනත් මම පොඩ්ඩක් මතක් කරන්නම්. පොඩ සාමාන්‍ය අපි භාවනා කරනකොට ටිකක් ඔන්න හිත තැම්පත් වුණාට පස්සේ අරමුණේ හොඳට දැන් විවේකයි සපසහගතයි ටිකක් ආවට පස්සේ ඔන්න ඉඳපු ගමන්ම ඥාති විතර්ක පහළ වෙනවා. ඥාතියන් ගැන මතක් වෙනවා. අනේ මේ ලැබිච්ච පොඩි සුවය හරි ඥාතියෙක්ට දෙන්න නැත්තම් අපේ පුතාට ඉදර කියලා දෙන්න නැත්තම් ඒ වගේ කියා දෙන්න නැත්තම් ආදි වශයෙන් මේ ඥාතීන් පිළිබඳ අදහස් පහල වෙනවා. මේ වගේ අදහස් ඥාතීන් පිළිබඳ මතක් වෙන්න පටන් ගන්නවා. අර විවේකයේ බලයෙන් මොෂිම විතර්ක වගේ ඊළඟට පහල වෙනවා ජනපද විතර්ක. ඔන්න වගේ කලාසයෙන් ඉන්නකොට සමහර වෙලාවට ඔය ගියපු තැන් ගැන මතක් වෙනවා. රටවල් වල කියන්නේ ඒවා ගියපු පළාත් වල ඒවා විවිධ ස්ථාන වල ගියපු තැන් ඒවා මතක් වෙනවා. ජනපද විතර්ක. ඒවත් විතර්ක වගේ හිතේ තියෙනවා. ඊළඟට මතක් වෙනවා අමර විතර්ක. ආ මෙහෙම හොඳ සත්‍යම්පත් බවක් තියෙන බොහෝම සැහැල්ලුයි මං ලෙඩ නොවී හිටියොත් මං දිගටම මේ වගේ හොඳට සම්පත් බව තියාගන්න පුළුවන් ලෙඩ නොවී ඉඳ ආසහ හිතෙනවා මැරෙන්නේ නැතුව හිටියනම් මට හොඳටම මේ විවේකී ගන්න පුළුවන් අමර විතර්ක වන්න පහළ යන්න පටන් ගන්නවා. ඊළඟට සමහර වෙලාවට වගේ විවේකී කලාසේ ඉන්නකොට පරානුත්ථයතා පරිසංවිතේ විතර්ක අනේ අනිත්‍යයට කිහිලා උදව් කරන්නේ නැත්තම් මේ භාවනා ක්‍රමයේ කියා දෙන්නේ නැත්තම් අනිත්‍යයට උදව් කරන අදහස් පහළ වෙනවා. හොඳ පැත්තෙන් ඉන්නේ හැබැයි භාවනාව කඩාකප්පල් කරන මේ විතර්ක ස්වභාවය. හරි. ඊළඟට සමහර වෙලාවට අනවඤ්ඤති පටිසංවිත විතර්ක. ඒ කියන්නේ බැනුන් නොසවා සිටින්නට අදහස් පහළ වෙනවා. මෙහෙම දිගටම හොඳට භාවනා කරොත් මට කාගෙන්වත් බැනුම් අහන්න ඕනේ නැහැ. හොඳට සතිය සමාධිය පිහිටන්න පුළුවන් කියලා බැනුන් නොසවා සිටින්නට විතර්ක පහළ වෙනවා. සියුම් විතර්ක වගේ. ඊළඟට සමහර වෙලාවට ලාභ සත්කාර මිශිලෝක පටිසංවිත විතර්ක. මේ වගේ හොඳට භාවනා කරොත් මට හොඳට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබි. ආදි වශයෙන් මේ පැත්තෙන් හිතුවිලි පහළ වෙනවා. මේ සියුම් විතර්ක වගේ. සරෝජනාංශයල ප්‍රධාන විතර්ක තුනට තමයි අර වගේ කටයුතු කරන එක පෙන්න්නේ. නමුත් ඒක යට කිව උප්පන්නුප්පන්නේ පාපකිය කුසලයේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේ. සියුම් උපනෝපන්නා කුසල ධර්මයන් පිළිබඳව මෙහෙම කටයුතු කරන්න කියලා. ඉනිසයි මම මේ සියුම් විතර්ක ටිකක් මතක් කරේ. හරි. ඊළඟට අපි දැන් දැනගන්න ඕනේ කොහොමද මේ වගේ විතර්කයක් ප්‍රහාණය කරන්නේ, ප්‍රායෝගිකව දුරු කරන්නේ කියන කාරණාව. මෙතෙන්දී සර්වජන් වහන්සේගේ දේශනාවක් ඇසුරෙන්ම, සූත්‍රයක් ඇසුරෙන්ම සාකච්ඡා කරගත්තොත් මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ තියෙනවා විතක්ක සන්තහන සූත්‍රය කියලා. මේ විතක්ක සන්තහන සූත්‍රයේදී බොහෝම ලස්සනට සර්වජන් වහන්සේ මේ පාපක අකුසල විතර්ක එනකොට දුරු කරන ක්‍රම පහ කියලා දීලා තියෙනවා. ඒකේදී සාරාංශය වශයෙන් මම මේ ක්‍රම පහ මතක් කරවත් සර්වජන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක්ට යම් නිමිත්තක් මානසිකාරය කර කර ඉන්නකොට අපි හිතමු භාවනා කර කර ඉන්නවා කියලා. යම් නිමිත්තක් මානසිකාරය කර කර ඉන්නකොට ඒ නිමිත්ත ආරම්භය චන්දුප සංහිතම්, දෝසුප සංහිතම්, මෝහූප සංහිතම්. ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත පාපක අකුසල විතර්ක උපදින්න පුළුවන් කියලා. අන්න ඒ අවස්ථාවේදී සර්වජන් වහන්සේ දේශනා කරන පළවෙනි ක්‍රමය මොකද්ද? අන්නේම අකුසල විතර්ක එනවනම් අපි හිතමු කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක කියලා. අන්න ඒ වෙලාවේදී ඒ විතර්ක, ඒ නිමිත්ත මෙනෙහි කරනකොට මේ විතර්ක එන්නේ. ඒකට අන්‍ය වෙච්ච විතර්කයක් මෙනෙහි කරන්න කියලා. අපි හිතමුකෝ කාම විතර්ක නම් මෙනෙහි කර කර හිටියේ. කාමයට අන්‍ය වෙච්ච විතර්කයක් තමයි අසුබය. නේද? අන්නර විතර්කය දුරු කරන්න නම් අසුභය විතර්ක කරන අසුභ මානසිකාරයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් භාවනාවේ ඉන්නකොට අපිට මූල කර්මස්ථානේ හිත තියන්න බෑ. හොඳටම රාගය විසිලා එනවා. නවත්තන්න බෑ නම් අන්නේ විතර්කේ කාම විතර්ක දුරු කරන්න නම් අන්නර වගේ අසුභ විතර්කයක් අසුභ මානසිකාරයක් කරන්න පුළුවන්. සමහර වෙලාවට ඔන්න දේශය විසිනවා. දේශ පටික නිමිත්ත නිසා නිතරම දේශය විසිනවා. නවත්ත ගන්න බැහැ අරමුණ දිහා බලන්නවත් හිතෙන්නේ නැහැ. දේශයම ඇවිස්සේ. එතකොට පුළුවන් ඒකට අන්‍යවික්ෂ විතර්කය ප්‍රතිපක්ෂ විතර්කය මොකද්ද? මෛත්‍රිය. අන්න මෛත්‍රිය ඔස්සේ විතර්කේ පවත්තන්න පුළුවන්. මානසිකාරේ පවත්තන්න පුළුවන්. අන්න ඒ වගේ පළවෙනි ක්‍රමයේ සර්වචනවාසී දේශනා කරනවා. මේ වගේ ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත, පාපක අකුසල විතර්ක එනකොට ඒ යම් නිමිත්තක් මිනී කරමින් ඉන්නකොට නම් ඒ අකුසල විතර්ක ආවේ. ඒකට ප්‍රතිවිරුද්ධ වෙච්ච අන්‍ය විතර්කයක් මිනී කරලා ඒක දුරු කරගන්න පුළුවන් කියලා. එහෙම වුණොත් අර හිත එකඟ වෙනවා, තැන්පත් වෙනවා කියලා. ඊළඟට සර්වඥාන්සේ දේශනා කරන උපමාවක්. හරියට ඔය ඉස්සර පුටු බොහෝ විට මේ ලී පුටු හදනකොට ඒ පුටු වලට තියන්නේ මේ ලී යන නේද? ලී යන ගහලා තියන්නේ. ටික කාලයක් යනකොට ඔය ලී යන හෙලිලා හෙලිලා කැඩෙනවා. කැඩුනට පස්සේ ওই දක්ෂ වඩුවෙක් හෝ වඩුවෙක්ගේ ගෝලෙක් ඇවිල්ලා තවත් කුඩා ලීයනයක් හදලා එතනටම තියලා ගහනවා මේකේ. ගැහුවට පස්සේ අර කැඩිච්ච ලීයනේ හැබැත්තෙන් එළිය දෙනවා. දැන් අපිට ඒක ඇදලා දාන්න පුළුවන්. අන්න ඒක තමයි උපමාව දෙන්නේ. අන්න ඒ වගේ මේ නිමිත්තක් මෙනෙහි කර කර ඉන්නකොට මේ පාපක අකුසල විතරක එනවනම් ඒකට අන්‍ය නිමිත්තක් මෙනෙහි කරනවා වගේ අර කුඩා ලීයනයක් තියලා ගහනවා වගේ අන්නේ නිමිත්ත මානසිකාරය කරන්න කියලා. එතකොට මේ අකුසල විතරක දුරු වෙනවා කියලා. ඊළඟට සර්වචනාසි දේශනා කරන එහෙම වුණාට මෙහිම අකුසල විතර කම් නිමිත්තකින් ප්‍රතිස්ථාපණය කරන උත්සාහවත් වුණාට සමහර වෙලාවට නවතින්නේ නැහැ. දිගටම අර විතර කින්න පටන් ගන්නවා. ඊළඟට සර්වචනාසි තවත් ක්‍රමයක් කියනවා. අන්න එහෙම එනකොට මේ අකුසල විතරකයන්ගේ ආදීනෝය දෝෂය ගැන පොඩ්ඩක් සලකා බලන්න. එතකොට ඔය හිත තැම්පත් වෙයි කියලා. කොහොමද දෝෂය ගැන කල්පනා කරන්නේ? කාම විතර්කිනවන, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කයක් ආවොත් කියනවා මේ විතක්ක සාවජ්‍ය වැරදි විතර්ක වගේක් මේ ඉන්නේ. දුක් සහිත විතර්ක වගේක්. මට දුකගෙන බොහෝ විපාක ගෙන දෙන විතර්ක වගේක් මේ. කියලා මේ විතර්කවල ආදීනවය දෝෂය සලකා බැලුවොත් අන්න බොහෝම ඉක්මනට මේ විතර්ක තැම්පත් වෙයි කියලා. හිත එකඟ වෙයි කියලා. එතනදී උපමාවක් සර්වචනාසි දේශනා කරනවා. කොහොමද ලස්සනට බොහෝම හොඳට ඇඳ පළඳගෙන ඉන්න නාලා කියලා හොඳට ඇඳ පළඳගෙන ඉන්න ස්ත්‍රියේ ගාවට හෝ පුරුෂයෙක්ගේ කරේ මැරිච්ච සර්පකුණක්. එහෙම නැත්නම් බලුකුණක් ගෙනල්ලා එල්ලුවොත් කොච්චර පිළිකුලක් ඇති කරගනීද? කොච්චර ලැජ්ජාවටපත් වේද? අන්න ඒ වගේ තමයි හිතේ මේ අකුසල විතර්ක එනකොට ඒ විතර්ක පිළිබඳව ආදීනේ සලකන්නේ මේක මට දුක් විපාක ගෙන දෙන විතර්කයක්. මේක අකුසල විපාක ගෙන දෙන විතර්කයක්. දුස් සහිතයි කියලා මෙනෙහි කරන්න කියලා. එතකොට තමන්ගේ විතර්කය සංසිඳිලා හිත තැන්පත් වෙනවා කියලා. ඊළඟට සර්වඥාන්සේ දේශනා කරන එහෙම කරනකොට වුණත් සමහර වෙලාවට නවතින්නේ නැහැ. දිගටම ඉන්න පටන් ගන්නවා. එහෙම වුණොත් මෙන්න මේ දේ කරන්න කියනවා. මොකද්ද? අසති අමනසිකාරය. මොකද්ද මේ අසත්‍ය මානසිකාරය කියලා කියන්නේ? සාමාන්‍ය අපිට විතර්ක එනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? සති මානසිකාරයක් වෙන්නේ. ඒ කියන්නේ අර විතර්කේම සිහි කර කර සිහි කර කර මෙනෙහි කරන විතරෝ. තව කෙනෙක්ට කියන්න යනවා කියන්නේ තව දවස් සිහි කර කර මෙනෙහි කරනවානේ. එතකොට අපි කොහොමද මේක අසත්‍ය මානසිකාරය ලක් කරලා මේ විතර්කය දුරු කරගන්නේ? අපිට පුළුවන් නම් හරි විතර්ක ඕන තරම් ආවා මං ගණන් ගන්න තියෙනවා. ගානක් නෑ. හරියට අරමුණ දිහා බලන් ඉන්නවා. ඕන තරම් සද්ද තියෙනවා, කයේ වේදනා තියෙනවා, අනිත් අය කහිනවා, අනිත් අය කෑ ගහනවා, කිසි ප්‍රශ්නයක් නෑ. අකුසල විතර කොච්චර හිතට ආවත් මේ අසති අංශිකාර. ඒක සිහි කර කර මෙනෙහි කර කර ඒ ඔස්සේ ගැටෙන්නේ නැහැ. නිහක්‍රමින් කරොත් අන්න යාට පුළුවන් වෙනවා කියන අර වගේ හිත තැම්පත් කරගන්න එකක් කරගන්න. උදාහරණයක් ඉදන් දෙනවා සර්වඥන් වහන්සේ. සාමාන්‍යයෙන් අපි ඉදිරියට එන ඕන අකමැති පුද්ගලයෙක්. අකමැති පුද්ගලයෙක් අපි ඉස්සරහට ආවොත් අපි මොකද කරන්නේ? එක්කෝ බිම් බලා ගන්නවා, එක්කෝ ඇස් දෙක වහ ගන්නවා, එක්කෝ වෙන අතක් බලා ගන්නවා. සරජනාසි දෙන උපමාව ඒ වගේ. දැන් මේ විතර්ක එනවා, කෝ කාල එනවා දැන් විතර්ක. දැන් අපි මොකද කරන්නේ? ඇස් දෙක පියා ගත්තා වගේ ගණන් ගන්න තියෙනවා, අහක බලා ගත්තා වගේ ගණන් ගන්න තියෙනවා, මේ බිම් බලා ගත්තා වගේ ගණන් ගන්න තියෙනවා. අන්න එතකොට මේ අකුසල විතර්ක ටික ඒ අසති අමනසිකාරය කියන කාරණාව තුළදී දුර් වෙලා ගිහිල්ලා හිත තැම්පත් වෙනවා කියනවා. ඊළඟට සර්වඥාසි දේශනා කරන එහෙම කිව්වට අසති අමනසිකාරයට ලක් කරාට සමහර විතර්ක තියෙනවා, නැවත නැවත මතුවෙලා එන්න පටන් ගන්නවා. එතකොට කොහොමද අපි මේක කෙරෙහි කටයුතු කරන්නේ? සර්වඥාසි දේශනා කරනවා එතනදී විතක්ක සංඛාර සංතහානි මනසිකාරය කරන්න කියලා. මේ විතර්කේ සකස් වෙච්ච සන්තාන සකස් වෙච්ච ස්වභාවය අනුව මේ විතක්කේ සකස් වුණ මූල ස්වභාවය අනුව මනසිකාරය කරන්න කියලා. විතක්කේ මුල අනුව මිනිහි කරන්න කියලා. මේක හොඳ කාරණාවක්. සම්පූර්ණයෙන්ම දුරු කරන්න පුළුවන් එක ක්‍රමයක් සර්වඥාසි මේ කියන්නේ. ඒ කියන්නේ උදාහරණයෙන් හොඳට පැහැදිලි වෙනවා. ඒක සර්වඥාසි දේශනා කරනවා. කොහොම යම් කිසි කෙනෙක් දැන් වීගී යනවා. විදවන වේගිය යන යනකොට මෙයාට හිතෙනවා, ඇයි මං මේ වේගිය යන්නේ? ඇයි කියන ප්‍රශ්නේ නෝ. ඇයි මං වේගිය යන්නේ? මට හිමීට යන්න පුළුවන්. මොන හිමීට යනවා? හිමීට යනකොට මෙයාට හිතෙනවා, ඇයි මං මේ හිමී යන්නේ? මට හිටගෙන ඉන්න පුළුවන්. මොන හිටගෙන ඉන්නවා? ඊළඟට මෙයාට හිතෙනවා, ඇයි මං මේ හිටගෙන ඉන්නේ? මට ඉඳගන්න පුළුවන්. මොන ඉඳගන්නවා? ඊළඟට මෙයාට හිතෙනවා, ඇයි මං මේ හිඳගෙන ඉන්නේ? මට නිදාගන්න පුළුවන්. නිදාගන්නවා. ඔන්න සරෝජනා සුපමා කරනවා. අන්න ඒ වගේ අර ඕලාරික රළු ඉරියව් ක්‍රමක්‍රමෙන් සියුම් ඉරියව්වක් බවට පත් වුණාසේ මේ වගේ අකුසල විතර්ක එනකොට කොහින්ද මේ විතර්ක එන්නේ? ඇයි මේ විතර්ක එන්නේ කියලා මේ විතර්කයේ මූල ස්වභාවය අනුව මානසිකාරය කරන්න පුළුවන් නම්, මේ විතර්කයේ සකස් වෙච්ච ස්වභාවය අනුව මානසිකාරය කරන්න පුළුවන් නම්, විතක්ක සංඛාර සංධාන මානසිකාරයට ලක් වීම. අන්න එහෙම කරොත් අර අසතිය මනසිකාරයෙන් දුරු කරගන්න බැරි වෙච්ච විතර්කේ දුරු කරගන්න පුළුවන් කියලා. ඊළඟට පස්වෙනි කාරණාව, අන්තිමේ කාරණාව සර්වඥාන්සේ දේශනා කරනවා. එහෙම කිව්වට සමහර වෙලාවට මේ මූල ස්වභාවයම මෙනෙහි කරන කොටත් සමහර පාප කකුසල විතර්කේ ඉඳ පටන් ගන්නවා. එතකොට කොහොමද අපි මේ විතර්ක කෙරෙහි කටයුතු කරන්නේ? අන්න එහෙම විතර්ක වෙනවා නම් සර්වඥාන්සේ දේශනා කරනවා, දකින් දත තද කරගෙන, දිව උඩු තල්ලට තද කරගෙන, හිතෙන් හිතටම නිග්‍රහ කරන්න කියලා. දැන් මම මෙච්චර පිරිසිදු සීලයක පිහිටලා මෙච්චර භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා මම මේ ඉඳගෙන ඉන්නේ මේවා හිත හිතා ඉන්නද? ඒ වගේ මේ සංවේග ඇති කරගන්න බැතර හිතෙන් හිතටම නිග්‍රහ කරලා හොඳ ශක්තියක් ගැවයක් ඇති කරගන්න. මම සංසාරයේ මේ විතර්ක නිසා කොච්චර ඉපදී ඉපදී මැරි මැරි එන්නේ නැද්ද? ආදි වශයෙන් කුසල් මානසිකාරයකින් ඒ ඉතින් හිතට නිග්‍රහ කරන ක්‍රමයක් සර්වඥාන්සේ අවසාන වශයෙන් දේශනා කරනවා. ඉතින් මේ ක්‍රම පහ පිළිබඳව බලනකොට මට හැඟුණ කාරණාවක් තමයි අර හතරවෙනියට කියපු මේ විතක්ක සංඛාර සංධානයේ මනසිකාරය කිරීම විදර්ශනාවට ගොඩාක් ළඟ හොඳ ක්‍රමයක්. අනිත් ඒවාදී අපි කරේ එක්ක රාගයනවනම් අසුභය, ද්වේෂයනවනම් මෛත්‍රී සමට පැත්තක් නේ. එහෙම නැත්නම් අනිත් අර ආදීනව සලකන එක. ඒ වගේ පැත්තක් ආදීනව සලකලා ඒ විතරේ මඟ හරිනවා. මොකද මඟ හරින පැත්තක්. ඊළඟට මේ අසතියම ශිකාරය කියන්නේ සමතේදී බොහෝ වෙලාවට අවශ්‍ය දෙයක් අසතියම ශිකාරය කියන්නේ. ඒ කියන්නේ එකම අරමුණුනේ නැඹුරු වෙලා මානසිකාරය පවත්වන්න. ඒක අනිත් ඔක්කොම පිළිබඳ අසතියම ශිකාරයක් කරන්න ඕනේ. ඒක සමතේට බර පැත්තක්. දැන් විදර්ශනාවෙදි කරන්නේ එන එක පිළිබඳ එන්නේ ඒවා මඟ හරින්නේ නැහැ. විතර්ක ආවට විතර්කයේ මුලට ගිහිල්ලා බලනවා. හේතුව දුරු කරොත් තමයි සම්පූර්ණ විතර්ක ගලවලා යන්නේ. අන්න ඒ නිසා ඒ පැත්ත පොඩ්ඩක් මතක් කරොත් හොඳයි කියලා හිතුණා. සාමාන්‍ය හිතන්ද කුඹුර වල වැඩ කරලා තියෙනවා. එතකොට ඔන්න කුඹුරට ඇලෙන් මුලින්ම වතුරේන ප්‍රධාන වක්කඩ තියෙනවා කියමුකෝ. හරි. දැන් ඔන්න පැල හැදිලා පොඩ්ඩියට පැල ඇවිල්ලා. දැන් වක්කඩ ප්‍රධාන වක්කඩින් වතුර හොඳට ඕම එනවා. දැන් පල්ලෙහා වගල් తిරිලා මේවා කුණු වෙන වතුර පිරුණා. දැන් අපිට ඕනේ වතුර නවත්තන්න නේ. ඒතකොට දැන් ආහාර වතුරේ මේක නවතින්නේම නැහැ. ප්‍රධාන වක්කඩේ එන වතුර. නියරවල උතුරලත් එනවා දැන්. එතකොට දැන් අපි මොකද කරන්නේ? පල්හැම ලියද්ද කපල එළියට යවන්නත් පුළුවන්. ඒ වුණාට වතුර පාර එන එක නැවතිලාද? නෑනේ, තාමත් අර පළවෙම යට කරගෙන. කුණු වෙන්න පුළුවන්. එහෙනම් ඊට කලින් ලියද්ද එකක්කට වැහුවොත්? අර ලියද්ද ආරක්ෂා වෙනවා. හැබැයි නියරවල උතුරලා වතුර එන්න පුළුවන්. එහෙනම් ඊළඟට කලින් ඒක වක්කඩ වහන්න. ඔහොම බලාගෙන ගියපහම සම්පූර්ණ මේක ආරක්ෂා කරගන්න මොකද කරන්නේ? ප්‍රධානම හේතු වෙන වක්කඩ වහන්න ඕන. අර ඇලින් මුලින්ම වෙන වතුර පාර වහන්න ඕන. එතකොට මුළු කුඹුරම ආරක්ෂා වෙනවා නේද? ඒ වගේ මේ අකුසල විතර්කේ මුලම දුරු කරනවා කියලා කියන්නේ අන්න මුලට ගිහිලා බලන්න ඕන. ඇයි මේ විතර්කේ ආවේ කියලා බලන්න ඕන. අපි සාමාන්‍ය විතර්කේ ආවට පස්සේ කාම විතර්කයක් එනවා. අසුභ මානසිකාරයක් දානවා. හරියට අර වක්කඩින් ප්‍රධාන වක්කඩි වතුර එනවා. හැබැයි මේ වතුර පාර කොහෙන් හරි හරවලා යවන්න හදනවා. නමුත් වතුර එන එක නවතිලා දිනවත් තාම. ඊළඟට සංසාරයක් හැදෙන එක නැවතිලා දිනවත් තාම. නෑ, තාම වතුර එනවා හරින් ගලගල. නේද? ඊළඟට අපි සම්පූර්ණයෙන්ම මේ වතුර පාර නවත්තලා මේ ගොයම ආරක්ෂා කරන්න ඕන නම් අපි ප්‍රධාන හේතු වෙච්ච වක්කඩ වැහුවත් පුළුවන් නේද? හරි, අන්න ඒ වගේ මේ අකුසල විතර්කයන්ගේ සංඛාර සංඛානි එහෙම නැත්නම් විතක්කයන්ගේ මූල ස්වභාවයේ මානසිකාරයේ කරොත් අපිට පුළුවන් හේතුව සම්පූර්ණයෙන්ම දුරු කරන්න. ඒ අකුසල විතර්කේන අනභාවං ගමේති මතු නූපදනා ස්වභාවයෙන්ම පත් කරන්න. හරි, දැන් බලමු අපිට කොහොමද මේ විතර්කයෙන්ගේ ප්‍රශ්නේ ආවේ, කොහොමද මේ මූල ස්වභාවයත් එක්කම මේ විතර්ක දුරු කරන්නේ කියලා ටිකක් අපි දන්න විදිහට සාකච්ඡා කරලා බලමු. හරි, දැන් නිකමට හිතන්න ඔන්න අපිට කාම විතර්කයක් එනවා, ව්‍යාපාද විතර්කයක් එනවා, විහිංසා විතර්කයක් එනවා. උදාහරණයක් ගත්තොත් ඔන්න කෙනෙක් ඉස්සරහට එනවා කියනකොට කවුරු හරි කෙනෙක්. හරි, එතකොට දකින්න. දකින්නකොට ලස්සන ප්‍රියමනාප කෙනෙක් නම් අපිට ආසාවක් පහළ වෙනවා. ඔන්න කාම විතර්කයක් එනවා කියනකොට. දැන් කාම විතර්කේ එනකොටම අකමැති කෙනෙක් නම් ඔන්න ව්‍යාපාද විතර්කයක් එනවා. ඔන්න ව්‍යාපාද විතර්ක එනකොටම අපිට මේ ව්‍යාපාද විතර්කේ එන්නේ, මේ කාම විතර්ක එන්නේ බාහිර කෙනාගෙන් කියලා හැඟීමක් තියනවා නේද? අපි කවදාවත් දකින්නවාට මේ විතර්කේ මගේ මනසේ යාවේ කියලා. අපි හිතමු ව්‍යාපාද තරහක් එනවන්න ආපු ගමන් අපි ගැට ගහන්නේ කොහොමද? අරයා අර විදිහට හැසිරුණ නිසා, අරයා අර විදිහට කතා කරපු නිසා, අරයා ඒ විදිහට කරපු නිසායි කියපු නිසායි මට මේ තරහව කියලා බාහිරට ගැට ගන්නව නේද? ඔන්න බාහිර සත්පුද්ගල භාවයක් හදාගත්තා. ඊ තරහාවේ මට ඔන්න මම කියන හැඟීමක් දැන් ඇති කරගත්තා. දැන් දෝෂේ බලන්න, හැම නිතරම අපිට කාම විතර්කයක් ආවා හෝ ව්‍යාපාද විතර්කයක් ආවා හෝ විහිංසා විතර්කයක් ආවා හෝ අපිට ඇති වෙලා තියෙන්නේ හේතුව මොකද්ද? අපි බාහිරින් දකිනවා මේ සත්‍යෙ ඉන්න පුද්ගලයෙ ඉන්න. ඒ නිසයි මට දුක ආයි. මම කියන කෙනාට දුක ආයි. තරහ ගියේ, ආසාව පහළ වුණේ. කවදාවත් අපි දකිනවද අර හේතුව ඉස්සරහට ආවට පස්සේ යම් කිසි ඵලයක් මගේ මනසේ මේ පැත්තේ ඇති වුණා කියලා. එහෙම දැක්කොත් එයා අර බාහිරත් එක්ක ගැටෙන්නේ ඇයිද? බාහිරත් එක්ක කවදාවත් ආසාවෙන් ඇලෙන්නේ ඇයිද? බාහිරත් එක්ක රණ්ඩු සරුවල් කරන්න කලකෝලාහල කරන්න යන්නේ නැහැ නේ? ඒක හේතුවක් වුණා මගේ මනසේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඇති වෙන්න. දැන් ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. ඒ කියන්නේ අර ඒ විතර්කයේ මූල ස්වභාවයම මිනිසිකාරය කරන්න. ඔන්න ඇස් සිදිරි පිට දෙනවා නම් ඇහත් රූපයක් නිසා ඒ දැනගැනීම පහළ වෙනකොට මගේ මනසේ මේ විතර්ක ටික පහළ වුණේ. විදීම් සංඥා අනුව විතර්ක පහළ වුණේ. අන්‍ය හේතු ටික නිසා මෙහි මගේ මනසේ ඇති වුණා කියලා දැනගත්තොත් කවදාවත් බාහිර කෙනා ඉන්නවා ඒ කෙනාට මම ඒ කෙනත් එක්ක රණ්ඩු වෙන්න ඕනේ, ඒ කෙනාට බයින්න ඕනේ, ඒ කෙනාට ගහන්න ඕනේ, ඒ කෙනාට ආසවෙන්න ඕනේ කියලා විතර්ක පහළ වෙනවද? නෑ. අන්න මොනින් මෙනෙහි කරා මූල ස්වභාවයන් විතර්ක සංඛාර සංඨානන මෙනෙහි කරනකොට තමන්ට දැක ගන්න පුළුවන් මේ යථා ස්වභාවය, හේතුප්‍රත්‍ය සම්බන්ධතාවය. මේ හේතු ටිකක් නිසා මගේ මනසේ මේ විතර්කය ඇති වුණා කියලා. දැන් ඔය ඇස් ඉදිරි පිට, කන ඉදිරි පිට, නාසය දිව කය කියන මේ ආයතන පරිහරණය කරනකොට ඔන්න ওই විතර්ක එනකොට අපි කවදාවත් ඒ ආපු විතර්කය බාහිරට ගැට ගැහුවේ නැත්තම්, ඒ දකින්නේ මම කියන තැනට ගැට ගැහුවේ නැත්තම් මේ හේතු ටිකක් නිසා සකස් වුණා, හේතු නැති වෙනකොටම නිරුද්ධ වුණා. එහෙම දැක්කොත් අපිට දුක ඉතුරු වෙන්නේ නැහැ, දුක දුර වෙනවා. අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ බාහිරින් පුද්ගලයෙක් දකිනවා මමත් ඒ අතර කෙනෙක් මම ඉන්නවා. නමුත් හේතු ටික නිසා සකස් වුණ හේතු නිරෝධේ නිරුද්ධ වුණා කියලා දැක්කොත් ප්‍රශ්නයක් නෑ. හරිනේ? එතකොට දැන් ඔහොම දකිනවා කියන එක නිකම් මානසිකට බෑනේ. හිත එකඟ වෙන්න ඕන. ඒකට මූලික වශයෙන් අපි සතිපට්ඨානාදී අරමුණක හිත පිහිටවලා සමාධි නිමිත්තක හිත පිහිටවලා හිත තැම්පත් කරගෙන ඇත්ත දකින්න ඕන. මෙන්න මේ ආකාරයට අර විතක්ක සංඨාණය අනුව සංඛාර සංඨාණය අනුව මූල ස්වභාවය අනුව මානසිකාරය පැවැත්වුව අර අවිද්‍යාව අපි ඇත්ත නොදැක්ක නිසානේ මේ විතර්කවල නැවත නැවත සිහිපත් කරමින් මානසිකාරය කරමින් මේ කිනා කෙරේ ඇලෙන්න හෝ ඒ කිනා කෙරේ ගැටෙන්න හෝ ඒ කිනා විනාශ කරන්න හෝ විතර්ක පහළ වුණේ. අන්න ඒක ඇත්ත දැක්කොත් ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. අන්න ඒ ස්වභාවයෙන් තමයි මානසිකාරය කරන්න ඕනේ. දැන් අපි හිතමුකෝ භාවනා කරනකොට ඉඳගෙන ඉන්නකොට ඔය මම කතා කරේ සාමාන්‍ය ආයතන පරිහරණය කරනකොට දැන් ඉඳගෙන ඉන්නකොට අපි ඔන්න බොහෝම හොඳට ඉඳගෙන ඉන්නවා. හිතක් දැන් තැම්පත් කියලා හිතමුකෝ නීවරණ ටික යටපත් කරගත්ත මූල කර්මස්ථානෙ ගත්ත එක ටික ටික සංසිඳනවා. ඕන දැන් මගේ මනසට විතර්කයක් එනවා. ව්‍යාපාද විතර්කයක් එමු තරහ. ඕන දැන් මතක් වෙනවා අද ඔක්කොටම මතකයිනේ දාන් ටිකක් පරක් වුණා නේද? පරක් වෙනකොට 11:45 විතර වුණා. දැන් තරහා එන්නේ නැතිනේ. විතර්කයක් පහළ වෙන්නේ නැති වුණා. අපි හිතමුකෝ දැන් ඉඳගෙන ඉන්නකොට මතක් වුණා. මොන දැන් හිතේ එනවා විතර්කයක්. දැන් ආපු ගමන් විතර්කේ ආපු ගමන් මොකද වෙන්නේ? දැන් මට විතර්කයක් ආවා. මේ විතර්කේ ආවේ බාහිර කටින් නිසා. හේතුවක් දන්නෙත් නෑ මොකද්ද වෙච්ච දේ කියලා. නමුත් අරගොල්ල තමයි මේ කරන්න ඇත්තේ. මෙච්චර පරක් වෙලා දාන් දුන්නේ. ආදි වශයෙන් බාහිරට ගැට ගන්නවා. ගැට ගහපු ගමන් බාහිර ලෝකෙත් ඇත්ත වෙලා මමත් ඉන්නවා. එන අරමුණත් එක ගැටෙන්න ඕනේ. ඔන්න අපිට ආපු ස්වභාවය. මනසට යම් විතර්කයක් ආවේ විතර්කය ආරම්භය අපි සත්ව පුද්ගල භාවයක් ඇති කරගත්තා. ඉස්සෙල්ලා මොකද උනේ බාහිර අරමුණක් ආවා. ඒ අරමුණ ඔස්සේ මමත් ඉස්තුරුණා බාහිරත් ඉස්තුරුණා. මෙන්න මෙහිම තමයි සංසාර ගැටේ වැදිලා තියෙන්නේ. සංසාර ස්වභාව අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා නැවත 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 උපාදාන ස්කන්ධ රැස් කරමින් විතර්ක වඩමින් ප්‍රපංචේ වඩමින් සංසාරයක් මේතාක් ආවේ. අපිට පුළුවන් නම් එකඟ වෙච්ච හිතෙන් යම් අරමුණක් වර්තමානයේ ඇති වෙනකොට මෙතන නුවණින් ඇත්ත දැකලා ඒ සමුදය වය හටගත් ස්වභාවය දැක්කනම් මේ හේතු නිසා මේ සකස් වුණා. මේ හේතු නිරෝධ වෙනකොට මේ හේතු නිරෝධ වෙනකොට මෙය නිරුද්ධ වුණා කියලා දකිනවනම් මේ ධම්ම නියාමතා විදප්පච්චේතාව පටිච්ච සම්පාද අන්‍යාගේ දුක පිහිටන්න තැනක් නැහැ. දුක කෙලවර වෙනවා. එතකොට සරෝජ්ජ මහන්සේ සංයුක්ත නිකායෝ තුන්වෙනි පොතේ කන්ද සංයුත්තේ සඳහන් කරලා තියෙනවා පින්ඩෝලය සූත්‍රය කියලා. පින්ඩෝලය සූත්‍රයේ නම කොහොමද මේ අකුසල විතර්ක දුරු කරගන්නේ කියලා පාඩයක්. ඒකෙදි සඳහන් කරලා දෙනවා මැද හරියේ තයෝ මේ ධික්කවේ අකුසල විතක්කා කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ ඉමේච කෝ භික්ඛවේ තයෝ අකුසල විතක්ඛා තංක අපරිශේෂා නිරුජ්ජಂತಿ චතුසුවා සතිපට්ඨානේසු සුපතිට්ඨිත චිත්තස්ස විහෙරතෝ අනිමිත්තං වා සමාධිං භාවේත. මහන්නිමේ අකුසල විතර්ක තුනක් තියෙනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේ අකුසල විතර්කය කොහෙද නිර්වශේෂව නිරුද්ධ භාවයට පත් වෙන්නේ කියලා. ඒ අවස්ථාව සරතුනාසේම දේශනා කරන චතුසුවා සතිපට්ඨානේසු සුපතිට්ඨිත චිත්තස්ස විහෙරතු. මේ සතර සතිපට්ඨානේ මනාකොට පිහිටවාගත සිහියෙන් යුක්ත වාසය කරනවා නම් හෝ අනිමිත්තං වා සමාධින් භාවයතු. මෙන්න මේ අනිමිත් සමාධිය වඩනවා නම් ඒ කෙනාගේ මේ විතර්ක නිරවශේෂයෙන්ම නිරුද්ධ වෙනවා කියලා. දැන් අපි කතා කරපු කාරණාවට මේක සම්බන්ධ කරොත් දැන් අපි කතා කරා ව්‍යාපාද විතර්කයක් ආපු හැටි. එතකොට කොහොමද මේ සතිපට්ඨානිය දැන් වැඩිලාද අපි? නිකමට කල්පනා කරලා අනිමිත්‍ය සමාධිය දැන් කොහොමද වර්ධනය කරන්න අපි උත්සාහවත් වෙලා දැන් උනේ හිතන්නේ අර මුලින්ම අර බාහිර කෙනෙක් දකිනවා. එතකොට දකිනකොට අපිට ඔන්න ව්‍යාපාද විතර්කයක් ඇති වුණා. ඉතින් ආයතනය ගැන සලකා බැලුවොත් ඇහැටනේ රූපෙ එන්නේ. හරි. එතකොට දැන් ඔන්න සතිපට්ඨානය ගැන බලුවොත් ආයතනය ඇහෙන් බාහිර රූපය නිසා ඇහැ නිසා ඒ දැනග චක්කු විඥානය නිසා විදීම් හඳුනා ගැනීම නිසා විතර්ක පහළ වුණා. හරි. මේ අවස්ථාවේදී අපිට නුවණ තිබ්බනම් මේ ඇහැ නිසා යම් සංයෝජනයක් හටගත්තා. මේ හටගත් සංයෝජනේ නිරුද්ධ වුණා ආයදී වශයෙන් ඔන්න ධම්මානුපස්සනාව පැත්තට යනවා. එයා නුවණින් ගැට ගහන්නේ බාහිර සත්පුද්ගල භාවයකට. හරිද? ආයතන පබ්බේ තියෙනවනේ ධම්මානුපස්සනාවේ. ඔන්න එතන විදර්ශනා වෙනවා ධම්මානුපස්සනාවට. යම් කිසි වෙලාවක මේ කෙනාට නීවරණයක් ගැන සතිය පිහිටියා නම් ඒ ඇහැට ඒ රූපේ දකිනකොට ඔන්න මට කාමච්ඡන්දේ පහළ වුණා. ඔන්න මට ව්‍යාපාදේ පහළ වුණා කියලා නුවණින් දැක්කනා. ඒ ව්‍යාපාදේ පහළ වුණ කෙනා බාහිරක් දැක්කේ නැහැ. තමන් මෙහි ස්ථිර වෙලත් නැහැ. හේතු නිසා සකස් වුණා, හේතු නිරුද්ධ වෙනවා, නිරුද්ධ වුණා කියලා දැක්කනා. ඔන්න එතනත් ධම්මානුපස්සනාව පැත්තට යොමු වෙලා තියෙනවා. තේරුණාද? නීවරණ පබ්බේ පැත්තට. යම් අවස්ථාවක උපාදානස්කන්ධ පැත්තෙන් දැක්කනා. රූප වේදනා සංඥා සංකාර කෙනේ ධර්මයන් පැත්තෙන් දැක්කනා. අන්න ඒ ධම්මානුපස්සනාව පැත්තට යොමු වෙලා. යම් අවස්ථාවක සරාගං වාචිත්තං සරාගං චිත්තංติ පජානාති. යම් අවස්ථාවක ඒ ආරම්භය තමන්ට රාගය පහළ වුණා කියලා දැක්කනා. බාහිර ස්ථිර වෙලක් නෑ, තමන් ස්ථිර වෙලක් නෑ තියෙන්න ඕනේ. අන්න එතකොට චිත්තානුපස්සනාව පැත්තට. ද්වේෂය ඇති වුණා, ද්වේෂය ඇති වුණ බව දැක්කනා. එතකොට චිත්තානුපස්සනාව පැත්තට. බාහිර ස්ථිර වෙලක් නෑ, මම ස්ථිර වෙලක් නෑ. හේතුප්‍රත්‍ය නිසාටගත හේතු නිරෝධය නිරුද්ධ වුණා. හරි. ඊළඟට අපි බලමුකෝ වේදනානුපස්සනාව. ඇහැට අර අරමුණ එනකොට යම් විදීමක්, සැප සහගත විදීමක් ආවනම් ඒ බව දැනගත්තා. සුඛං වා වේදියති, සුඛං වේදියාමි इति පජානාති. සැප වේදනාවක් විඳිමි, සැප වේදනාවක් විඳින්නේ මෙතන ගන්න. හැබැයි විඳින කෙනෙකුත් නෑ, බාහිර කෙනා ස්ථිර වෙලක් නෑ. හේතු නිසා හටගත්ත හේතු නිරුද්ධේ නිරුද්ධ වුණා. හරි. එතකොට යම් මේ අදුක්කම දුක්ඛ වේදනාවක් ආවනම් හිතට අමනාප දෝමනසයක් ආවනම් ඒකත් දැනගත්තා. ඒ වේදනාවන් පසනාව ගත්තේ නේද? බාහිර ස්ථිර වෙලක් නෑ, තමන් ස්ථිර වෙලක් නෑ. යම් කිසි අවස්ථාවක මෙයාගේ දකින්නකොටම නුවණ පිහිටියා නම් කුදු ධාතු ස්වභාවය කියන පැත්තට ඔන්න කාය අනුපස්සනාව පැත්තට යොමු වෙලා. එහෙම නැත්තම් නුවණ පිහිටියා නම් මෙතන කෙස්ලොම් දත් නිය දත් තියෙන මේ කොටස් ටිකක් තියෙන නිසා හටගත් දෙයකින් හටගත් ධර්මතාවයක් කියලා මේ විතර්කයේ නුවණ තියෙනවනම් බාහිර ස්ථිර වෙලක් නෑ, ඇතුළ ස්ථිර වෙලක් නෑ. ඔන්න කාය අනුපස්සනාව පැත්තට යව. ඕනෑම අරමුණක් එනකොට පින්වතුනි ඇතිකඩ හතරක් මේ සතිපට්ඨානෙ කියන්නේ. යම් කිසි කෙනෙක්ට ප්‍රකට වෙන්න පුළුවන් එක්කෝ ධර්මාරම්මණය, එක්කෝ චිත්ත, එක්කෝ වේදනා කාය. මේ කාය වේදනා චිත්ත ධම්ම කියන ඕනෑම අරමුණක තමන් සතිය පිහිටවනවා නම් ඒ වෙලාවේ තමන්ට හේතුප්‍රත්‍යත් එක්ක ඒ හට ගැනීම නිරෝධය දකිනවා නම් ඒ කෙනාට නිමිති හිටින්නේ කොහොමද? ඔන්න ඒ කෙනා සතිපට්ඨානෙ මනාකොට එළඹ සිටි සීයෙන් වාසය කරනවා. එහෙම නැත්නම් අනිමිත්ත සමාධිය වඩනවා. කොහොමද අනිමිත්ත සමාධිය වඩන්නේ? මේ කෙනාගේ හිතේ අර අරමුණ දකින්න කලින් මේ තිබ්බා කියලා හැඟීමක් නැහැ. දකින මොහොතේ හේතු නිසා හටගත් බව දන්නා, හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණා කියලා දන්නවා. දැක්කට පස්සේ මේ තියනවා කියලා හිතකුත් නැහැ. එතකොට මේ නිමිති හිතෙන්නේ නැහැ. හරියට මෙහෙම හිතන්න. කණ්ණාඩියක ඡායාවක් වැටෙන්න කලින් අපි හිතමුකෝ මෙතන කණ්ණාඩිය ගෙනාවා කියලා. හරි. දැන් කණ්ණාඩිය මෙහෙ තියෙනකොට මේකේ ඡායාව වැටිලාද කණ්ණාඩිය? නෑ. දැන් කණ්ණාඩිය මේක ඉස්සරහට ගෙනාම ඡායාව වැටිලා. දැන් මේකේ අරංගිය මොනවද? අය ඡායාව නෑ. අන්න ඒ වගේ අරමුණු පරිහරණය කරනකොට අනිමිත්තව අනිමිත්ත සමාධිය කියලා කියන්නේ ගැඹුරු තැනක් මේ සාකච්ඡා කරන්නේ. අන්න ඒ වගේ එයා රූපේ දකින්න කලිනුත් එයාට දේවල් පුද්ගලයේ හිටියා කියලා හැඟීමකුත් නෑ. දකින්නකොට හේතුපත් නිසා හටගත්ත හේතු නිරෝධින් නිරුද්ධ වුණා. පස්සෙත් නෑ. නිකමට හරි මතක තියාගන්න මේ එක මැත්තේ හරි ප්‍රයෝජන වෙයි. මේ සර්වඥ මහන්සිය ඒ විතර්ක සම්පූර්ණයෙන්ම දුරු කරන නිරවශේෂ නිරුද්ධ කරන පැත්තක් ගැන කතා කරපු තැන. හරි. එතකොට දැන් අපි කරන භාවනාවේ අපි මූලික වශයෙන් ඒ වගේ සතිය පිහිටලා හිත තැම්පත් කරලා ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරගෙන අපිට පුළුවන් වෙනවා ඔය වගේ චිත්ත සමාධියක් එකමකමකින් මේ විදර්ශනාව පැත්තට යොමු වෙලා ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න. අන්න එහෙම කරගන්න හැකියාව ලැබුණොත් අපිටත් පුළුවන් මේ අකුසල විතර්කයන් දුරු කරගන්න. කොටින්ම කිව්වොත් මේ විතර්ක පැත්තෙන් කතා කරත් මේ කතා කරලා තියෙන අන්තිමේටම යටින් බැලු චතුරාර්ය සත්‍ය ගැඹුරු විදිහට මෙතන කියවනවා පටිච්ච සම්පදාය, උපාදානස්කන්ධය. අපි එක අරමුණක් තුළ හරියට පිළිසින් දැක්කොත් මේ ධර්මතාව ඔක්කොම වැඩිලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගොනු වෙලා තියෙනවා. ඕනනම් කෙනෙක්ට දකින්න පුළුවන් පංච උපාදාන ස්කන්ධය පැත්තේ. කෙනෙක්ට නාම රූප දෙකක් පිරිසිදු දකින්න. දැන් සමහරුන්ට ප්‍රශ්නේ තියෙනවානේ. අපි දැන් විදර්ශනා භාවනා කරන්නේ මේ නාම රූප පිරිසිදු දකින්න. කොහොද දැන් නාම රූප දෙකක් කියුවේ නැහැ නේද? ඕගොල්ලෝ දන්න උනාට නැති වාටක නාම රූප දෙක පිරිසිදු දැකලා තියෙනවා. මේ හැම දෙයක්ම චතුරාර්ය සත්‍ය කියන ගොනුවට වැටලා තියෙනවා. සරත්නාංශය දේශනා කරන්නේ මහා හත්තිපදෝපමසු. අර ඇත්තටි උපමාව ඇතාගේ අඩිය කියන එක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරා. ඇතාගේ අඩිය කියන එකට අනිත් සතුන්ගේ අඩිය ඔක්කොම දාන්න පුළුවන් කුරසටහන. ඇත්තටියක් ඔන්න පොළවේ තියනවා කියලා හිතමුකෝ. බල්ලෙක් කුරසටහනක් ඇතුලෙන් තියන්න පුළුවන් නේද? හරකෙක් කුරසටහනක් ඇතුලෙන් තියන්න පුළුවන් නේද? අපේ පාද දෙකක් උනත් ඇතුලෙන් තියන්න පුළුවන් නේද? ඒ කියන්නේ ලොකු මාඩිය තමයි ඇත්තටිය කියන්නේ. ඒ වගේ මේ ධර්මයේ තියෙන සජීවී භාවය කියන මේ චතුරාර්ය සත්‍ය කියන තැනට ඕනෑම කුසල ධර්මයක් දාන්න පුළුවන් ගුණ කරන්න පුළුවන්. හරි. ඉතින් අද දවසේ ටිකක් ගැඹුරු පැත්තක් කතා කරේ ටිකක් මේ හොඳටම ගැඹුරුයි. නම් ශක්ති ප්‍රමාණයෙන් තේරුම් ගන්න ඇති කියලා හිතනවා. මූලික වශයෙන් තේරුම් ගත්තොත් මේ පහාන සංඥාව ගැන කතා කරේ. ප්‍රහාන සංඥාවේදී සර්වඥාන්සේ දේශනා කරන්නේ යම් කිසි විදිහකට අකුසල විතර්ක එනවා නම් ඒ අකුසල විතර්ක කොහොමද දුරු කරන්නේ? ප්‍රහාණය කරන්නේ කියලා. ඒ ප්‍රහාණය කරනකොට අපේ ශක්ති ප්‍රමාණයෙන් කරුණු කිහිපයක් තමයි මේ සාකච්ඡා කරගත්තේ. ඉතින් මේ පිළිමුතුනේ කරුණු අහලා අඩුගානේ ශ්‍රද්ධාව, වීර්යය, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ මොහු පුරා යාමක් පිණිස මේ අනුශාසනා මේ ධර්ම දේශනාව ලැබුණා නම් ඒක බොහොම ප්‍රයෝජනවත්. ඒ නිසා මේ පිළිමුතුන්ට මේ අනුශාසනාවත් අහලා අවසානයේදී මේ පිළිමුතුන් සති සමාධි ප්‍රඥාවේ ගුණධර්ම දියුණු කරගෙන උත්තරීතුරු ලෝකෝත්තර සුවයෙන් සැනසෙන්නට මේ අනුශාසනාවත් එකසේ හේතු උපකාර වේවා කියලා ප්‍රාර්ථනා සම්පතවා.